මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්‍රමක ශීලය සමාදන් වෙන නමස්කාරිකය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අයෝඝන හතන්සේව ජලතෝ ජාතවේදසෝ, අනුකුම්බූපසන්තස්ස යථාන ඥායතේ ගති, ඒවං සම්මා විමුත්තානං කාම බන්ධෝඝතාරිනං, පඤ්ඤාපේතුං ගති නත්ථි පත්තානං අචලං සුඛං. සදහවත් පින්නතුනි, තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයාගත්තු ඒ සංසාර විමුක්තිය අපි කවුරුත් නිවන නමින් හඳුන්වනවා. මේ සංසාර විමුක්තිය කොයි විදිහ එකක්ද කියන එක ලෝකයාට පැහැදිලි කර දෙන්නත් බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල විශේෂ උත්සාහයක් දැරුවා. දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයත් ඒ වගේ අවස්ථාවක්. ඒ අවස්ථාව නිමිති කරගෙන බුදුරජාන් වහන්සේ වදාළ අතිවිශේෂ ගාථා දෙකක් තමයි අපි අද මාතෘකා හැටියට තබා ගත්තේ. දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ හිටිය ආශ්චර්යවත් ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ජීවිතයේ ආරම්භයත් ආශ්චර්යවත්, අවසානයත් ආශ්චර්යවත්. උන්වහන්සේ උපන්නේ මව කලුරියා කළාට පස්සේ. ඒ කියන්නේ උන්වහන්සේ මව කුසේ සිටියේදී හදිසි ආබාධකින් මව කලුරියා කළා. එහෙම නැත්නම් පණ හැංගෙන්නේ නැති මොන හේතුවකින් හරි ඥාතින් මේ ශාරීරිය ගැබිනි මවගේ ශාරීරිය ගෙනහිල්ලා දරසෑයත් අවලා ගිනි දැල්ලුවට පස්සේ අර ගිනි දැල්ල උදර පටලයට වැදිලා උදර පටලයේ පැලිලා අර දරුවා එළියට වැටිලා එළියට වීසි වෙලා කොටයක් උඩට වැටුණා. ඥාතින්නේ දරුවා අරගෙන මිත්තණියට භාර කළා. ඒ දරුවට දබ්බ කියන නම දුන්නේ අර කොටයක වැටිලා ජීවිතය ආරක්ෂා වුණ නිසා කියලා කියනවා. දබ්බ කියලා කියනවා ද්‍රව්‍ය කියන එකටත් කියනවා, කොටය ලී වලටත් කියනවා. ඉතින් මේ දබ්බ මල්ලපුත්ත කියලා කියන්නේ මල්ල රජ දරුවන්ගේ ඒ පරම්පරාවේ කෙනෙක්. මල්ල රටේ මේ කුමාරයාට අවුරුදු 7 පමණ වෙන කාලේ වෙනකොට බුදුරජාන් වහන්සේ මල්ල රටට වැඩම කරලා අනුපියඹ වනෙහි වැඩ වාසය කළා. ඒ අවස්ථාවේ මේ දරුවා බුදුරජාන් වහන්සේ දැකලා පැහැදිලා පැවිද්දට අවසර ලබා ගත්තා. පැවිදි කරන අවස්ථාවේ මේ කාලේ වගේම චාරිත්‍රයක් හැටියට තච පංචක කර්මස්ථානය දුන්නා ඒ උපාධ්‍යාන් වහන්සේ. ඒ තච පංචක කර්මස්ථානය කියලා කියන්නේ කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන ඒ ශාරීරික කුණප කොටහස පහ පිළිබඳව මෙනෙහි කරන්න කෙස් කපන්න ආරම්භ කළ අවස්ථාවෙම සෝවාන් ඵලයටපත් වුණු බවත් කෙස් කපලා අවසාන වෙනකොට කරගෙයි දීම රහත් වුණු බවත් සඳහන් වෙනවා. උන්වහන්සේ එතකොට පැවිදි වෙන අවස්ථාවේදීම රහත් වෙලා ඉවරයි. පැවිදි කෘත්‍ය අවසානයි ඉසබාල අවසාන වෙනකොට. ඉතින් ඒක නිසා උන්වහන්සේ විවේකව සිටින අවස්ථාවක මේ විදිය අදහසක් ඇති වුණා. මම යම් පරමාර්ථයක් සඳහාද මහාන වුණේ, ඒක දැන් සිද්ධ වෙලා ඉවරයි. සංඝයාට යම් කිසි වතාවතක් කරනවා නම් හොඳයි කියලා ඒ අදහස ඇවිල්ලා උන්වහන්සේ කල්පනා කළා මම සංඝයාට සේනාසන පඤ්ඤාපක කියලා කියන සෙනසුන් පැනවීමේ ඒ වතත් භත්තුද්දේශක කියලා කියන ගිහියන්ගෙන් පැමිණෙන දාන ආරාධනාවලට සංඝයා වහන්සේලා වෙන්වෙන්ව තෝරලා නියම කිරීම කියන භත්තුද්දේශක කියන ඒ වතත් ලබා ගන්න ඕන කියලා ගිහිලා බුදුරජාණන් වහන්සේට ඒ කාරණිය ප්‍රකාශ කරාම බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා බොහොම ඒ ගැන ප්‍රශංසාව පළ කරලා සංඝයා වහන්සේලා රැස් කරලා සංඝ සම්මුතියෙන් ඒ කියාපු තනතුරු දෙක දුන්නා. ඒ කියන්නේ ආගන්තුකව පැමිණෙන සංඝයා වහන්සේලාට සෙනසුන් පැමිණවීමත්, ඒ වගේම ගිහියන්ගෙන් ලැබෙන දාන ආරාධනා අනුව සංඝයා වහන්සේලා ක්‍රමානුකූලව ඒ තැන්වලට යැවීමත්. ඉතින් මේ කාරණාදික ඉතාම හොඳින් නිශ්චය කළා. විශේෂයෙන්ම සඳහන් වෙනවා අර සෙනසුන් පැනවීම පිළිබඳව උන්වහන්සේ ඉතාම කල්පනාකාරීව දැන් බුදුරජාණන් වහන්සේ දකින්න පැමිණෙන ආගන්තුක භික්ෂුන් වහන්සේලාගේ සිතුම් පැතුම් අනුව බලලා උන්වහන්සේලාට ඒ තැන්වල සුදුසු අන්දමින් සෙනසුන් පැනවූ බව සඳහන් වෙනවා. සූත්‍රාන්තික කියලා කියන සූත්‍ර සජ්ජායනා කරමින් සූත්‍ර රැක ගැනීම සඳහා අතීතයේ පිරිස් ඒ කොටස් සජ්ජායනා කරමින් ඒවා රැකගත්තා. ඒ සූත්‍රාන්තික සංඝයා වහන්සේලාට උන්වහන්සේලා පැමිණියාම උන්වහන්සේලාට එකම තැනක සෙනසුන් පැනෙව්වා. රාත්‍රී කාලයේ මේ අය සූත්‍ර සජ්ජායනා කරමින් සිටීවා කියලා. විනේදර සංඝයා වහන්සේලා පැමිණියාම උන්වහන්සේලාට ඒත් වෙනම තැනක පැනෙව්වා. මේ ස්වාමීන් වහන්සේලා රාත්‍රී කාලයේ විනය පිළිබඳව ප්‍රශ්න සාකච්ඡා කරමින් සිටිත්වා කියලා. ධර්මගතික සංඝයා වහන්සේලා පැමිණියාම උන්වහන්සේලාට ඒත් වෙන තැනක් පැමිණුණා. මේ අය ධර්ම සාකච්ඡා කරමින් රාත්‍රී කාලය ගත කරා. තිරස්චාන කතාවේ දෙන ශරීරය වැඩි වීම සඳහාම මහාන වෙච්ච ඒ වගේ සංඝයා වහන්සේලා වැඩියාම ආගන්තුක හැටියට පැමිණියාම ඒ අයටත් වෙනම තැනක් පැනෙව්වා. මේ අය තමන්ට පුරුදු ඒ තිරස්චීන කතා කියලා කියන ඒ පහත් ඕපදූප කතාන්තර කර රැය ගෙවාවා කියලා. ඔන්න ඒ විදිහට ඒ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව යැලපෙන හැටියට සෙනසුන් පැනවුව පමණක් නොවේ, විකාලේ රාත්‍රී කාලයේ රැවිල පැමිණියාම උන්වහන්සේ කරන්නේ දැන් මේ කාලේ වගේ විදුලි ආලෝක නැතත් උන්වහන්සේ තමන් වහන්සේගේ සමාපatti ශක්තිය තුලින් තේජෝ ධාතු සමාපත්තියට සම්වැදිලා ඒ ආලෝකයෙන් සෙනසුන් පැනෙව්වා. ඉතින් ඈත ඉඳලා සමහර සංඝයා වහන්සේලා පැමිණෙනවා මේ දබ්බමල්ල පුත්ත පොඩි රහතන් වහන්සේගේ 이르දි බලය බලන්නම කියලා. රෑ වෙලාම එනවා හිතලා ඇවිල්ලා ඉතින් කියනවා ඇවැත්නි දබ්බ ආයස්මතුන් අපට සෙනසුන් පානවන්න. එතකොට අහනවා කොහෙද සෙනසුන් කොයි තැනද සෙනසුන් වලට කැමති? ඈත ඈත සෙනසුන් කියනවා අපට ගිජුගුළු පව්වේ සෙනසුන් පනවන්න. ඉසිගිලි පර්වතයේ, වේභාර පර්වතයේ, මද්ද කුච්චි මිගදායේ, ජීවක අඹවණේ අන්න ඒ තැන්වල අපට සෙනසුන් පනවන්න කියලා ඉල්ලා හිටිනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් මේ පිටිස එකගෙන යන්නේ කොහොමද? ඇඟිලි ටෝච් එකෙන්. ඇඟිල්ලට ඇඟිල්ල තේජෝ ධාතුව මාපජ්ජයට සම්වැදිලා මහපට ඇඟිල්ල ඉස්සරහට කරගෙන උන්වහන්සේ වැඩම කරනවා. අර පිටිස ඒ එළියෙන් ඒ සෙනසුන් වලට එකගෙන ගිහිල්ලා ඒ සෙනසුන් මෙන්න මේ තියෙන ඇඳපුන්, මේ තියෙන පුටු, මේ තියෙන පෑන්, මේ ආදි වශයෙන් දක්වලා ආපසු වේලුවන ආරාමයට වඩිනවා. ඉතින් අන්න ඒ විදිහට දක්ෂාන්දමින් සෙනසුන් පැනවීම නිසා බුදුරජාන් වහන්සේ උන්වහන්සේ ඒතදග්‍ර තනතුරු හිතැබුවා. සෙනසුන් පැනවීම පිළිබඳ ඒ භික්ෂුන් වහන්සේලා, ඒතදක්ෂ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානීය දීවදාලා මේ දබ්බ මල්ල පුත්‍ර රහතන් වහන්සේට. නමුත් මේ තරම් ඒ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ කෙනෙක් නමුත් යම් යම් ඒ කර්ම හේතුවක් නිසා උන්වහන්සේ වැඩි කල ජීවත් වුණේ නැහැ. තරුණ වයේදීම උන්වහන්සේට පරිනිර්වාණයට අවස්ථාව පැමිණියා. ඉතින් ඒ අවස්ථාව වෙනකොටත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන ආරාම වැඩ සිටි අවස්ථාවක් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා තුගතයාණන් වහන්සේ මට පරිනිර්වාණයට වෙලාව ඇවිල්ලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා යාමකට වෙලාව ඇවිල්ලා තියෙනවා නම් ඒක කරන එකයි තියෙන්නේ දබ්බ. ඒක කිව්වා විතරයි දබ්බ මල්ල පුත් මහ රහතන් වහන්සේ ආසනෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේට වැඳලා පැදගුණ කරලා අහසට පැන නැගිලා පර්යංකයෙන් ඉඳගෙන තේජෝ ධාතු සමාපත්තියට සම්වැදිලා එයින් නැගිටලා පිරිනිවන් පෑවා. අර තේජෝ ධාතු සමාපatti ශක්තිය තුලින් උන්වහන්සේ තමන්ගේ ශරීරයට ගිනි දැල්ලුවා. ඒ ගිනි දැල්වලා ඒ පරිනිර්වාණය එතකොට අහසෙදිම ආදාහණය වුණා. ආදාහණය වෙලා ඉවර වෙනකොට අලුත් නෑ, දැලිත් නෑ. අලු ඉතිරුනේත් නෑ, දැලි ඉතිරුනේත් නෑ. අපට වන්දනා කරන්න ධාතුන් වහන්සේලවත් ඉතුරු කරේ නැහැ. ඉතින් මේක අතිවිශේෂ සිද්ධියක් නිසා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ උදාන ගාථාවක් ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. දැන් මේ කාලේ නම් එහෙම දෙයක් වුණාම ශෝක ප්‍රකාශ. බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. මොකද්ද ඒ? අභේධිකායෝ නිරෝධි සංඥා වේදනා සීති රහංසු සීති භවින්සු සබ්බා රූප සමිංසු සංඛාරා විඥානං අත්ථං අගම. අභේධිකායෝ කය බිඳී ගියා, නිරෝධි සංඥා සංඥා නිරුද්ධ වුණා, වේදනා සීති භවින් සුසබ්බා සියලු වේදනාවන් සිසිල් වුණා. ඉන්නෙන් දැල්ලුවට මොකද රහත්ුනේ නැහැ, සිසිල් වුණා. රූප සමිස්ස සංඛාරා සංස්කාර සංසිඳුණා, විඥානං අත්ථංගම විඥානේ අස්තියට ගියා, විඥානේ කෙලවර වුණා. එතකොට ඒ ගාථා උදාන ගාථාව එතන ප්‍රකාශ වල පමණක් නෙවෙයි. ඒ සිද්ධිය කොයිතරම් විශේෂ දෙයක්ද කියතොත් බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළාද ඒ අවස්ථාවේදී අර සිද්ධිය මතක් කළ සංඝයා වහන්සේලාට මහණෙනි මේ අපේ දබ්බ මේ විදිහට පරිනිර්වාණයටපත් වුණා. ඒ අවස්ථාවේ දහුණු ශරීරයේ අලු ඉතිරුනෙත් නැහැ, දැලි ඉතිරුනෙත් නැහැ කියලා ඒ කාරණය සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරලා ඔන්න අපි මේ කතා කරගත්තු මේ අතිවිශේෂ ගාථා දෙක ඒ අවස්ථාවේ වදාළේ. අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ අනුපුබ්බූපසන්තස්ස යථාන ඥායතේ ගති. අයෝඝන හතස්සේව මේ වචනය ඔය අටුවාචාරින් වහන්සේලා එහෙම තේරුම් ගන්න අමාරු පදයක් හැටියට දක්වනවා. අපිට වැටහෙන හැටියට නම් මෙතන මේ කියන්නේ ගිනිගත්තු යකඩ ගුලියක් වගේ දැල්වෙන්නා වූ ගින්නක්. ගිනි දැල්ලක් දැක්කහම ඒක හරියට යකඩ ගුලියක් වගේ ඒක හැසි ගැවසිලා ඒක තියෙනකොට ඒ විදිහට පේනවා. අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ. ජාත වේද කියලා කියන්නේ ගින්න. එතකොට ගිනිගත්තු යකඩ ගුලියක් වගේ ඝන විදියටම දැල්වෙන්නා වූ ගින්නක ගින්නක් අනුපුබ්බූපසන්තස්ස අනුක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නිවි ගියාට පස්සේ යථාන ඥායතේ ගති. ඒ ගිනි දැල්ල කොහේ ගියාද කියලා එය ගිය මඟක් දැනගත නොහැකි වේද? ඒවං සම්මා විමුක්තාණං එසේම මැනවින් විමුක්ත වූ කාම බන්ධෝගතාරිණං කාම බන්ධනයන් ගෙන් එතර වූ පත්තාණං අචලං සුඛං අචල සුඛයට පත් වූ ඒ රහතන් වහන්සේලාගේ පඤ්ඤාපේතුන් ගති නැති පැනවීමට ගිය මඟක් පැනවීමට නැත. අහවල් මගින් ගියයි කියලා මඟක් පෙන්වුම් කරන්න බැරිය කියන කාරණේයි මේ ගාථාවේදී බුදුරජාණන් මේ දෙවෙනි ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ඉතින් ඔන්න අපහමුවේ තියෙන්නේ දැන් එතකොට මෙන්න මේ පරිනිර්වාණය පිළිබඳ ප්‍රශ්නය. මේ දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේ පරිනිර්වාණය යම්කිසි ආකාරයකින් ආදර්ශවත් පරිනිර්වාණයක්. මොකද යමක් ඉතුරු කළේ නැහැ. උන්වහන්සේට ගෙනියන්න යමක් ඉතුරු කරගත්තු බවකුත් නැහැ. ඇයි රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔක්කොම ඉවරයිනේ. අපිට යමක් ඉතුරු කළෙත් නැහැ. ආදාහන කරන්න ධාතු චෛත්‍ය බඳින්න මොකුත් ඉතුරු කළෙත් නැහැ. අංග සම්පූර්ණ පරිනිර්වාණය. ඒක නිසා වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අර විදිහේ අවස්ථා දෙක දිමුදාන ගාථා ප්‍රතිපීති වාක්‍ය ප්‍රකාශ කළේ. දැන් මේක කියනකොට ඇතම් කෙනෙකුට බය ඇති වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා අපි නිතර දැකලා තියෙන ඔය මරණ දැන්වීම වල එහෙම පරලෝ සැපත් සියදෝරි සුපාසක මහතාට නිවන් සැප ලැබේවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතාගෙන හිටින හැටියට පරලෝ සැපත් වුණාට පස්සේ තමයි මෙලෝදි ලබානෝගත්තු නිවන ලැබෙන්නේ. අපි විතරක් නෙවෙයි. කොටිම කියතොත් මේ කාලේ නිවන ගැන හිතන මතන කියන දේශන කියන තර්ක කරන පිරිසගෙන් 95කටත් 95කටත් වැඩිය දෙනෙක් අන්නර සියදෝරි සප්පුහාමි මහත්තයාගේ නිවනට තමයි තැන දෙන්නේ. මරණින් මතු බුදුරහතන් වහන්සේලා යම් කෙනෙක්ගේ නිවන් දුටුවා නම් ඒ ඇත්ත වශයෙන් එයයි කියන්නේ අමාමහ නිවන් පුරය තියෙන්නේ මරණින් පස්සේ යන තැනක් ඒක අමාමහ නිවන් පුරය. අමාමහ නිවන් පුරය කොහේද කියලා අහන්න එපා. නමුත් තියෙන්නේ නම් මරණින් පස්සේ එතෙන්ටයි කවුරුත් යන්න ඕනේ. ඉතින් ඔන්න ඔය කතන්තරයයි තියෙන්නේ. මේක කොයිතරම් පිළිගත හැකිද කියන එකයි අපිට දැන් විමසන්න වෙන්නේ. දැන් මේ ගාථා තුලින්ම අපිට පේනවා බුදුරජාන් වහන්සේ දීපු මේ අයෝඝන හතස් සේව ජලතෝ ජාත වේදසෝ. මෙතන මේ ඝන කියන වචනය තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ මුලාවට හේතුව මේ ලෝකයා තුල තිබෙනවා භව දෘෂ්ටියක්. සක්කාය දෘෂ්ටියක් තිබෙනවා. මේ හැම එකක්ම රූප වේදනා ආදී ආත්ම හැටියට ගන්නවා. විශේෂයෙන්ම විඥානීය ආත්ම හැටියට ගන්නවා. නොපෙනෙන විඥානය. ඒක නිසා අපිට සසර දුක් කෙලවර කරගන්නත් ඕන. හැබැයි භවයේ ඉන්නත් ඕන මොන ආකාරයකින් හරි. ඔන්න ඔය දෙක කරන්න අර රැවුලයි කැඳයි වගේ කතාවක් මෙතන තියෙනවා. ඉතින් මේ ඒකට හරියන්න අපි ඉතින් අර අමාමහ නිවන් පුරයක් අපි කොහොම හරි මේක තර්කයෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළා තිබෙනවා. අන්න අර නිවි ගිය ගින්න පිළිබඳව අයෝඝන හතස් සේව යකඩ ගුලියක් වගේ ඝන යකඩ ගුලියක් වගේ ඇත්ත වශයෙන්ම ගිනි දැල්ලක් දැල්වෙනකොට සාමාන්‍ය පුද්ගලයෙක් මේක යකඩ ගුලියක් දැල්වෙනවා කියලා හිතයි. අන්න අර සාමාන්‍ය පෘථග්ජනයාගේ දෘෂ්ටිය එතනින් පෙන්නුම් කරා. නමුත් ඒ විදිහට දැල්වුණු ගිනි දැල්ලක් පවා නිවුණට පස්සේ ගිය මාගක් දක්වන්න බෑ කොහෙද ගියේ කියලා. ගින්න නිවුණට පස්සේ කොහෙද ගියේ කියන ප්‍රශ්නය තමයි ඒ ප්‍රශ්නය තුලිනුයි බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේගේ මරණින් මතු තත්ත්වය පිළිබඳව නොයෙකුත් දෙනා ඇසූ ප්‍රශ්නවලට තීර්ථකයින් නිගණ්ඨයින් වාදකාරයින් ඒ කාලේ හිටි ඒ අයගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ. කොටින්ම නිවන කියලා කියන්නේ නිවීම බව බොහෝ දෙනාට අමතක වෙනවා නිබ්බාන. ඉතින් මේ නිවීම තුල තිබෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පෙන්눔 කරන හැටියට මේ භවය එම්පිටින්ම විපරීත තත්වයක්. මේක ගින්නක් වගේ උපාදාන නිසා අල්ලා ගැනීම නිසා පවතින ගින්නක් වගේ. මෙන්න මේ ගින්න නිවුණු තැන එතකොට නිවන කියලා කියන්නේ. අපි නිවුණු තැන කියලා කිව්වට ඒක නිවීමමයි. එතකොට මේ මරණින් පස්සේ නිවීමක් නෙවෙයි මෙතන කියන්නේ. මරණින් පස්සේ යන නිවනක් නෙවෙයි. කොටින්ම කියතොත් බුදුරජාණන් වහන්සේ උදුම්බරික සීහනාද කියන සූත්‍රයේ සිංහනාදයක් පවත්වලා තිබෙනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. දන්තෝසෝ භගවා දමථාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බාණාය ධම්මං දේසේති. බුද්ධ කියලා අපි ගත්තොත් අවබෝධ කරගත්තු ওই බුදුරජාණන් වහන්සේ අවබෝධය සඳහා දේශනා කරනවා, ධර්ම දේශනා කරනවා. දමණය වූ බුදුරජාණන් වහන්සේ දමණය සඳහා දේශනා කරනවා. සමථ සමණය කරගත් කෙලෙස් ආදී සමණය කරගත් බුදුරජාණන් වහන්සේ සමණය කිරීම සඳහා සමණය කරවීම සඳහා ධර්ම දේශනා කරනවා. සසරින් එතර වූ බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සසරින් එතර කිරීම සඳහා ධර්ම දේශනා කරනවා. නමුත් ඊළඟට තියෙනවා පරිනිබ්බතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. පරිනිර්වාණයටපත් වූ භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණය සඳහා ධර්ම දේශනා කරනවා. මේක මහ ගැටලුවක්. අපි දැන් පරිනිර්වාණය කියලා ගත්තොත් ඒ වචනය මරණින් මතු තත්වයක් හැටියට කොහොමද පරිනිර්වාණයටපත් වුණාට පස්සේ ධර්ම දේශනා කරන්නේ? මේන් අපිට පේනවා පරිනිබ්බාන කියන தত্ত্বය මෙලොවදීම ප්‍රත්‍යක්ෂ කරගන්න එක. රහතන් වහන්සේලා දැන් අපි මේ දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේ ගැන හිතුවත් උන්වහන්සේ අර්ථයේ ජෝධාතු සමාපත්තියට සම්වැදිලා ඒ ශක්තිය ඇති කරගෙන පිරිනිවන් පෑවා කියලා කියන්නේ අන්න හිත අර විමුක්ත தত্ত্বයට ගත්තා. හිත ශරීරයෙන් වෙන් කරගත්තා. දැන් මේ ශරීරයෙන් ඉවත් කරගත්තු ඇඳුමක් ගිනි තියන්න වගේ තමයි උන්වහන්සේ ශරීරයට ගිනි දැල්වා ගත්තේ. රත් වීමක් නැහැ. ඒ වෙනුවට වේදනාවල් සිසිල් වීම වාක් එතන කියවෙනවා. ඒ සිසිල් වීම ආදී සිදු වුණේ අර පරිනිර්වාණය තුලිනු. එතකොට අන්න ඒකයි පරිනිර්වාණ తත්වය. නමුත් බොහෝ දෙනෙක් මේ විදිහේ තැන්වලදී පෙන්눔 කරනවා පරිනිර්වාණයටපත් වෙන බුදුපසේ බුදුරහතන් වහන්සේලා ගිහිල්ලා යම්කිසි තැනක එකතු වෙනවා කියලා. මේකට සාධක වශයෙන් දක්වන එක්තරා සූත්‍රයක් තියෙනවා බොහෝ දෙනෙක් මතු කරන පහාරාද කියන සූත්‍රයක්. පහාරාද කියන අසුරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේයා කළ සාකච්ඡාවක්. එතෙන්දී ඒ අසුරේන්ද්‍රයා පළමුවෙන් ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමක් අනුව මේ මහා සමුද්‍රයේ ආශ්චර්ය අද්භූත කාරණා අටක්. ඒවා දැකලා අසුරයින් මහා සමුද්‍රය ගැන පැහැදෙනවයි සතුටු වෙනවයි කියලා. ඒ කාරණා අටම නෙවෙයි අපි මේ පස්වෙනි කාරණය මෙතන මතු කරන්නේ. ඒකයි මෙතෙන්ට අදාළ වෙන නිසා. මේ අසුරේන්ද්‍රයා කියනවා යම්සේ ලෝකයේ තිබෙන තාක් ගංගාවල් මුහුදට ගලාගෙන ගියත් අහසින් වර්ෂාව වැටුණත් මේ මහා සමුද්‍රයේ පිරෙන්නේ නැතුව වගේ පිරෙන්නේ නැත. අන්න ඒ කාරණය නිසා අසුරයින් මහා සමුද්‍රය ගැන සතුටු වෙනවා. කොච්චර ගංගාවල් ගලාගෙන ආවත් මහා සමුද්‍රය පිරෙන්නේ නැත. ඒකට උපමා ඒකට සමාන කළා බුදුරජාණන් වහන්සේත් අර මහා සමුද්‍රයේ ආශ්චර්ය අද්භූත කාරණාට වගේ මේ ධර්ම විනීත් ආශ්චර්ය අද්භූත කාරණා අටක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්눔 කරනවා. ඒ අතර පස්වෙනි කාරණයට දක්වන්නේ අන්න අර ගංගාවල් ගලාගෙන ඇවිත් මුහුද පිරෙන්නේ නැතුව වගේ බොහෝ භික්ෂූන් වහන්සේලා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පරිනිර්වාණයටපත් වුණත් නිර්වාණ ධාතුවේ අඩුවක් හෝ වැඩියක් පෙනෙන්නේ නැත. අඩුවක් වීමක් වැඩි වීමක් පෙනෙන්නේ නැත. ඔන්න ඔය පාඨය ආශ්‍රය කරගෙන බොහෝ දෙනා කල්පනා කරනවා අනුපාදිශේෂ පරිනිබ්බාණ කියන තැනකට රහතන් වහන්සේ ගිහිල්ලා එකතු වෙනවා. ඒ කොච්චර ගියත් ඒක පිරෙන්නේ නැත. නමුත් මේ තර්කයේ වැරදි බව ඒ අටවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ විස්තර කරන තැනින්ම පෙනෙනවා. අටවෙනි කාරණේ දක්වන්නේ අර අසුරේන්ද්‍රයා කියනවා මේ මහා සමුද්‍රයේ ඉන්නවා මහ විශාල ශරීරය ඇති අය. ඒ කාලේ හිටිය ඔය තල්මසුන් වගේ සතුන් වෙනුවට සඳහන් වෙනවා තිමිංගල, තිමිර පිංගල, ඒ වගේම අසුර, නාග, ගන්ධර්ව ආදී විශාල ශරීරය ඇති සත්වයින් මේ මහා සමුද්‍රයේ ඉන්නවා. ඒකත් මේ ආශ්චර්ය අද්භූත කාරණයක් අසුරයින් සතුටු වෙන. බුදුරජාණන් වහන්සේ ඒකට සමාන කළා කියනවා මේ ධර්ම විනයෙත් ඉන්නවා මහා ශරීරය ඇති සත්වයින් කොටසක්. කවුද ඒ සත්වයින් හඳුන්වන්නේ? අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නය. අෂ්ටාර්ය පුද්ගලයින් ආර්ය පුද්ගලයින් අට දෙනායි. සෝවාන් පුද්ගලයාත් සෝවාන් මාර්ගයට සෝවාන් ඵලය සඳහා ඒ ප්‍රතිපදාවේ හික්මෙන තැනැත්තා. සකදාගාමි සකදාගාමි මාර්ගයේ ඒ විදිහට අරහත් සහ අරහත් මාර්ගයේ මේ පින්තුන් දන්නවනේ අෂ්ටාර්ය පුද්ගල කියලා කියන්නේ. අන්න ඒ අට දෙනායි මෙතන ඉන්නේ. අර පිරිනිවන් පෑ රහතන් වහන්සේ මෙතන නෑ. එතකොට මේක හොඳ අවස්ථාවක් අර මහා සමුද්‍රයේ ඉන්න අය දක්වන වෙලාවේ. ඇයි අර අනිත් කෙනා අර පිරිනිවන් පෑව ඒ රහතන් වහන්සේ ගැන මෙතන සඳහන් වෙන්නේ නැත්තේ? එතකොට අපි මේක කොහොමද තේරුම් ගන්නෙ? අර පළමුවෙනි කියාපු කාරණේ. දැන් අපි කල්පනා කරන්න ඕන මුහුදේ සමහර විට දියසුලි තිබෙනවා. මුහුදේ තිබෙනවා දියසුලි. ඔය දියසුලි තිබිලා යම් අවස්ථාවක දියසුලි නැති වුණයි කියලා හිතමු. එතකොට මුහුදේ වතුර අඩු වීමකුත් නැහැ, වැඩි වීමකුත් නැහැ. අත්ත වශයෙන්ම මේ ධර්මයේ තිබෙනවා ඊ타ත්ම ගැඹුරු සංකල්පයක්. බුදුරජාන් වහන්සේ පෙන්눔 කරනවා මේ පැවැත්ම කියන එක විපරීත තත්වයක්. අපි සාමාන්‍යයෙන් නියම තත්වයේ කියලා හිතන එක බුදුරජාන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ලෝකයා සත්‍යය කියන එක ආර්යයන් වහන්සේලාට අසත්‍යයි. ආර්යයන් වහන්සේලා සත්‍ය කියන එක ලෝකයාට අසත්‍යයි. ඒක බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කළා. දැන් මෙතනත් ලෝකයා පැවැත්ම ලොකුවට හැටියට ගත්තට බුදුරජාන් වහන්සේ පෙන්නුකොන එක විපරීත තත්වයක්. ඒක බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ ලෝකේ ඉපදීම් මැරීම් පැවැත්ම ආදී හැම සංකල්පයක්ම තියෙන්නේ විඥානියත් නාම රූපයත් අතර කරකැවෙන දියසුලියක් තුලයි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන එකට වට්ටම් කියලා කියනවා. වට්ටම් වට්ටති. වට්ටම් වට්ටති ඉත්තත්ං පඤ්ඤාපනාය. යම්කිසි තැනක් කියලා පෙන්ඳුම් කරන්න දියසුලියක් කරකැ දියසුලි කරකැවෙන. එතකොට දැන් මහා මූදේ අතන මෙතන කියලා පෙන්ඳුම් කරන්න පුළුවන් වෙන්නේ දියසුලියක් තියෙන කොටයි. නමුත් මේ දියසුලිය කියන එක විපරීත තත්වයක්. යම්කිසි දියවැලක් ඒ ප්‍රධාන ජලකන්දට විරුද්ධව යන්න උත්සාහ කරලා ඒක කරන්න බෙර ගන්න බැරි වුණාම වඩරෝමේ කරකැවිලා තෙරපිලා ඇවිල්ලා විසි වෙලා ඊළඟට අන්තිමට පාතාලයක් වගේ හාරගෙන හාරගෙන යන ඔහොමයි දී සුලියක් හැදෙන්නේ. ඒ වගේ තමයි මේ ලෝකයේ තිබෙන යථා ස්වභාවය අමතක කරලා සත්වයා ඒ විඥාණය තුල තිබෙන අවිද්‍යාව නිසා, අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා සත්වයාගේ ඒ විඥාණය ක්‍රියාත්මක වෙලා අනිත්‍ය වූ ලෝකයේ නිත්‍ය ස්වභාවයක් සොයාගෙන යනවා. අසුබ ලෝකයේ සුබ දෙයක් සොයාගෙන යනවා. දුක් සහිත ලෝකයේ සැප සොයාගෙන යනවා. අනාත්ම වූ තත්ත්වයේ තිබෙද්දී ආත්ම හැටියට ඉතින් ඔය විපල්ලාස කියලා කියන්නේ විපරීත විපල්ලාස හතරක් හැටියට ධර්මයේ දක්වන්නේ. අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකනවා. අසුබ දේ සුබ හැටියට සලකනවා. දුක් සහිත දේ සැප හැටියට සලකනවා. අනාත්ම දේ ආත්ම හැටියට සලකනවා. ඔන්න ඔය විපරීත තත්ත්වයේ උඩ අන්න අර දියසුලිය සකස් වෙනවා. ඒ මේ පුද්ගලයා සත්වයා කියලා කියන්නේ මේ හැම කෙනෙක්ම දියසුලියා. ඉතින් බුදුරජාන් වහන්සේ කියලා අපි කිව්වත් බෝධිසත්ව කාලයේ දීර්ඝ කාලයක් ඒ කරකැවුණු දියසුලියක්ම තමයි ඒකත්. පසේ බුදුරජාන් වහන්සේලත් ඒ දියසුලියක්. ඔන්න ඔය විදිහට ඒ දියසුලි රහතන් වහන්සේලත් ඒ දියසුලි විලා අන්තිම අවස්ථාවේදී අන්න අර ප්‍රඥාව තුලින් තේරුම් ගන්නවා මෙන්න මේ නිර්ර්ථක වටරවුම යාම විඥානියත් නාම රූපියත් අතර කෙරෙන මෙන්න මේ වටරවුම යාමේ නිෂ්ඵලතාවේ තීරුම් අරගෙන ඒවා ශූන්‍ය හැටියට දැකලා එයින් හිත මුදාගත්තු අවස්ථාවේ යන දියසුලිය නැති වෙන්නේ. එතකොට දියසුලිය කොච්චර නැති වුණත් මූදේ වතුරේ අඩුවකුත් නැහැ, වැඩියකුත් නැහැ. ඔන්න ඔය දියසුලිය කතාන්තරය තුලින් තමයි අපි එතකොට තේරුම් ගන්න තියෙන්නේ රහතන් වහන්සේලාට මොනවද වෙන්නේ කියලා. ඉතින් අර ගින්න නිවුණයි කියන එකම වගේ තමයි. ගින්න නිවුණට පස්සේ කොහෙවත් ගියයි කියන හැඟීම ඒක මෝඩ කියමනක්. දැන් ගින්නක් නිවුණට පස්සේ නැගෙනහිරටද බටහිරටද උතුරටද දකුණටද උඩටද යටටද කියලා කෙනෙක් කිව්වොත් මේ ගින්න ගියේ කියලා, ගින්න නියුණු ගින්න ගියේ කියලා ඒක මොඩ අදහසක්. ඒ වගේ තමයි හේතු ප්‍රත්‍යයන් නිසා යමක් පැවතුණා නම් ඒ හේතු ප්‍රත්‍ය ඉවත් කළ තැනය නිරෝධයයි. ඉතින් එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නු කරන්නේ භව නිරෝධෝ නිබ්බාණ. භව නිරෝධයමයි නිවන. භව නිරෝධයමයි නිවන. ඒ අර වෙන අමුතු නිවනක් නැහැ. එතකොට ඒ නිවන මෙලොවම ප්‍රත්‍යක්ෂ කරන බවයි බුදුරජාණන් වහන්සේ පෙන්නු කරන්නේ. ඒක නිසා තමයි දැන් මේ පින්නතුනත් ඔය කොතිකුත් සජ්ජායනා කරන. ඔය රතන සූත්‍රයේ තිබෙන්නේ කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සත්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි. ඒ ගාථාවේ කියනවා ඒ තණ්හාව ක්ෂය කිරීම විරාග වූ මේ නිවනට නම් ඔක්කොම අමතං අන්න අමෘතය. එතකොට අමෘතය මෙලොවම ලබන එකක්. අමතං පනීතං ඒ ප්‍රණීත වූ අමෘතය යදජ්ජගා සක්‍ය මුනි සමාහුති සමාහිත ශාක්‍ය මුනිంద్రයන් වහන්සේ සමාධිමත් සමාධිය තුලින් මේක ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒක නිසා තමයි රහතන් වහන්සේලාට අමෘතය පරිභෝග කරනවා කියලා කියන්නේ. මරණින් මතු වෙන අමෘත තත්වයක් නෙවෙයි. දැන් මේ අමෘතයට හිත යොදා ගැනීම තුලින් තමයි ඒ දබ්බමල්ල පුත්‍ර රහතන් වහන්සේට අර මරණ වේදනාවක් ඇති නුනේ. මරණ වේදනාව ඇති වෙන්නේ අර උපාදානය නිසා, අල්ලා ගැනීම නිසායි. රූප වේදනා ආදී ස්කන්ධයන්ට ඇති ඇල්ම නිසායි. ඒව ඉවත් කළ තැන ඒක නිවීමයි. එතන තියෙන්නේ නිවීමයි. තණ්හා ගින්නට අනුව යන උපාදානය අනුවයි නැවත උත්පත්තියක් ඇති වෙන්නේ, නැවත භවයක් ඇති වෙන්නේ. එතකොට ඒ භවයේ පවතින්නේ උපාදානය පිටයි. බුද්ධ වචනයට අනුව උපාදානය නැතිුණු තැන පිරිනිවීමයි. ඒකට තමයි අනුපාදා පරිනිබ්බාණ කියලා කියන්නේ. ඉතින් ඔන්න ඕකයි தත්වය. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මේ පරිනිර්වාණය කියන එක, පිරිනිවීම කියන. දැන් අතනත් කිව්වේ පිරිනිවියාව භාග්‍යතුන් වහන්සේ පිරිනිවීම සඳහා දේශනා කරනවා. නමුත් අද කාලේ පරිනිර්වාණ කියන කොට එක පාඩම හිතෙන්නේ රහතන් වහන්සේගේ මරණින් මතු තත්ත්වය. නමුත් ඇත්ත වශයෙන් රහතන් වහන්සේගේ අවසාන සිතට එකතු වෙන්නේ ඔන්න ඔය ඵලසිත. ඒකට කියන්නේ අරහත් ඵල සමාපත්තිය. මේ කලින්ම ලබාගත්තු තත්ත්වයක් මරණ අවස්ථාවේදී ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් කර ගැනීම තුලින් තමයි මායාව ජයගන්නේ. ඉතින් මෙන්න මේ කාරණය අර ගාථාවේ පමණක් නෙවෙයි තවත් සඳහන් වෙනවා. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්න ඊසුචින් සමාධි මානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝ නවිජ්ජති ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒ තේන සච්චේන සුවත්ති යෝතු. මේ පින්නතුන් නිතර කියන ගාථා. නමුත් මේක තුල තිබෙනවා අපි ප්‍රශ්නවලට උත්තර. යං බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධින් ආනන්තරිකඤ්ඤමාහු. බුදුරජාන් වහන්සේ යම් සමාධියක් අති විශේෂ වශයෙන් වර්ණනා කළසේක්ද, යම් සමාධියකට නුවණ ඇත්තෝ ආනන්තරිකයයි කියද්ද, අන්නේ සමාධියට සම කරන්න කිසිම සමාධියක් නැත. සමාධිනා තේන සමෝන විජ්ජති. කිසිම ලෞකික සමාධියකට සමාධියකට සම කරන්න බෑ. ඒ සමාධියට ගහන්න සමාධියක් නැහැ. අන්නේ තරම් පුදුම ලෝකෝත්තර සමාධියක් එතන කියන්නේ. ධම්පි ධම්මේ රතනං පණීතං. ඒක නිසා මේකයි ධර්මයේ තියෙන රත්න ප්‍රණීත රත්න ස්වභාවය. ඔන්න දැන් මේ කියවපු ආනන්තික සමාධිය කියන්නේ මොකද්ද කියන එක ඊළඟට යමක් කියන්න සිද්ධ වෙනවා. දැන් ඔය අරහත් ඵලයට පැමිණෙන්න කලින් එහෙම නැත්නම් මාර්ගසිත කියලා කියන්නේ විදර්ශනා ඥාන වඩලා ඒකේ අන්තිම උපරිම තත්වයේදී ඒකට අනුතුරුවම ඵලයට වැටෙනවා. ඒකයි ආනන්තික සමාධිය කියලා කියන්නේ. යම් සමාධියකට අනුතුරුවම එහි ඵලයටපත් වෙනවාද ඒකට ආනන්තික සමාධි නමින් ඒක ආනන්තික නමින් හඳුන්වනවා. ඒ මාර්ග සමාධියට. ඒක තමයි ලෝකෝත්තර මාර්ග සමාධිය. කුටිම කියතොත් දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මේ පින්නතුන් ඔය නිතර දන්න සම්මාදිට්ඨිය ආදී ඒ අංගාටම එකහිතක ප්‍රබලන්තමින් නැති වෙන අවස්ථාවක් තිබෙනවා. ඒක තුලින් තමයි මේ කෙලෙස් කපාගෙන ගිහිල්ලා පරතරකට ලෝකයෙන් එතර වෙන්නේ. අන්නේ ලෝකෝත්තර සමාධිය නමින් හඳුන්වන්නේ ඒකයි. අන්නේ ලෝකෝත්තර සමාධිය අති විශේෂ දෙයක්. ඒ බව හෙළි වෙන තවත් වටිනා සූත්‍රයක් තිබෙනවා. භද්දජ කියන ස්වාමින් වහන්සේ එක් අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ කොසඹෑනුවර ഘോഷිතාරාමයේ වැඩවසන වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේ යමු වෙන්න පැමිණියා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භද්දජි හාමුදුරන්ගෙන් අහනවා, ආයුෂ්මත් භද්දජි ප්‍රශ්න පහක් අහනවා. දර්ශනයන්ගෙන් අග්‍ර වූ දර්ශනය මොකක්ද? ශ්‍රවණයන්ගෙන් අග්‍ර වූ ශ්‍රවණය මොකක්ද? සැපයන්ගෙන් අග්‍ර වූ සැපය මොකක්ද? සඤ්ඤාවෙන් අග්‍ර වූ සඤ්ඤාව මොකක්ද? භවයන්ගෙන් අග්‍ර වූ භවය මොකක්ද? ඔය ප්‍රශ්න පහ ඇහුවාම බද්දජි හාමුදුරුවෝ මේවට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. වසවත්ති කියලා බ්‍රහ්මයෙක් ඉන්නවා, මහා බ්‍රහ්මයා. ඒ බ්‍රහ්මයා දැකීම තමයි දර්ශනවලින් අග්‍ර වූ දර්ශනය. ඊළඟට අග්‍ර වූ ශ්‍රවණය මොකක්ද කියන එක තෝරන්නේ මෙහෙමයි. ආභස්සර කියලා දේවනිකායක් තිබෙනවා. ආභස්සර බ්‍රහ්මයන් කියලා කියනෝනේ ආභස්සර ප්‍රීතිය අනුභව කරන කට්ටියක්. ආභස්සර බ්‍රහ්ම ලෝකේ. එතකොට මේ ආභස්සර දෙවියන් විතින් විට ප්‍රීති වාක්‍ය නඟනවා. අහෝ සුඛං අහෝ සුඛං. කොයිතරම් සැපයක්ද කොයිතරම් සැපයක්ද කියලා. යම් කෙනෙක් අන්නේ ආභස්සර දෙවියන්ගේ ඒ උදාණය අහනමන අන්න ඒක තමයි ශ්‍රවණයන්ගේ අග්‍රේක. ඊළඟට සැපයන්ගෙන් අග්‍රේක මොකද්ද කියන එක බද්දජි හාමුදුරුවෝ තෝරන්නේ මෙහෙමයි. සුභකින්න කියන දේවනිකායක් සිටිනවා. ඒ සුභකින්න දෙවියන් ඒ විශාල පුදුම විදිහේ සැපයක් විඳිනවා. ඒ විඳින සැපය තමයි සැපාතුරෙන් අග්‍ර. සුභකින්න දෙවියන් විඳින සැපය සැපාතුරෙන් අග්‍රයි. ඊළඟට සංඥාවන්ගෙන් අග්‍ර සංඥාව තෝරන්නේ මෙහෙමයි. ආකින්චඤ්ඤායතන කියලා කියන නත්තිකින්චි නත්තිකින්චි කියන ඒ අරමුණ මුල් කරගෙන ඇති කරගන්න අරූප ධානයක්, ඒ අරූප සමාපත්තියක්. ආකින්චඤ්ඤායතන දෙවියන් ඒ තියෙන ඒ සමාපatti තත්ත්වය ලබාගත්තු අය ඒ සංඥාව තමයි සංඥාවන්ගෙන් අග්‍ර. ඊළඟට භවයන්ගේ අග්‍ර. එහෙම නැත්නම් භවයේ කෙළවර මොකක්ද කියන එක තෝරන්නේ මෙහෙමයි. නේව සංඥානා සංඥායතන තත්ත්වයේ ලැබූ ඒ කියන ඉහළම අරූප ධාන අරූප තත්ත්වයේ ලැබූ දෙවියන් ඉන්නවා. එහෙම නැත්නම් බ්‍රහ්ම රාජයන් ඉන්නවා. අන්න ඒ අයගේ ඒ නේම සංඥානා සංඥායතන තත්ත්වය තමයි භවයේ කෙළවර. ඉතින් මෙහෙම තේරුවාම ආනන්ද හාමුදුරුවෝ කියනවා ආයුෂ්මත් භද්දජිගේ මේ විවරණය තමයි බොහෝ දෙනා පිළි අරගෙන තියෙන්නේ. ඔය විවරණය බොහෝ දෙනාගේ අදහසට ගැළපෙනවා. ඔන්න එතකොට භද්දජි හාමුදුරන්ට තේරුණා මේක නියම උත්තරේ නොවන බව. ඔන්න ඊළඟට ආරාධනා කරනවා ආයුෂ්මත් ආනන්ද බහුශ්‍රතයි ආයුෂ්මත් ආනන්දයන්ටම වැටහේවා මේ ප්‍රශ්න වලට පිළිතුර. ඔන්න ආරාධනා කරනවා හරි පිළිතුර දෙන්න කියලා. ඔන්න එතකොට ආනන්ද හාමුදුරු කියනවා එහෙනම් භද්දජි හොඳට කන් දෙන්න මම කියන්නම් කියලා. ඔන්න ඊළඟට ආනන්ද හාමුදුරු දෙන විවරණය මොකක්ද? දර්ශනයන්ගෙන් අග්‍ර කියන එක තෝරන්නේ මෙහෙමයි. යම් ආකාරයකින් දකිමින් සිටියදී ඉන් අනතුරුව මාශ්‍රවයන්ගේ ක්ෂය වීම වේද? එතන සඳහන් වෙන අනන්තරා ආසවාණං කයෝ හෝති. යථාපස්සතු යම්මාකාරකින් දකිමින් සිටියේදී අනන්තර ආසවාණං කයෝති ආශ්‍රමයන්ගේ ක්ෂේවීම වන්නේද ඒක තමයි දර්ශනයන් අතුරෙන් අග්‍ර ඊළඟට යම්මාකාරකින් අසමින් සිටියේදී ආශ්‍රමයන්ගේ ක්ෂේවීම වේද ඒ තමයි ශ්‍රවණයන් අතුරෙන් අග්‍ර යම්මන්දමින් යම් කිසි සුව සුඛදායක තත්වයක සිටියේදී සිටීමෙන් අනතුරුවම ආශ්‍රමයන්ගේ ක්ෂේවීම වේද ඒක තමයි සැප අතුරෙන් අග්‍ර ඊළඟට යම් සංඥාවක් ඇතිව සිටියේදී හින අනතුරුවම වගේ ඒ සංඥාවක් ඇතිවීම අනතුරුවම ආශ්‍රවයන්ගෙන් ක්ෂේවීම වේද ඒක තමයි සංඥාවන්ගෙන් අග්‍ර යම් තත්වයක සිට හින අනතුරුවම ආශ්‍රවයන්ගෙන් ක්ෂේවීම වේද ඒක තමයි භවයේ කෙලව භවාග්‍රේ එතකොට මේ අන්තිම එකෙන් විශේෂයෙන් හිතා ගන්න පුළුවන් මෙතන මේ භවාග්‍රේ කියලා කිව්වේ මොකක්ද අපි දන්නවා දැන් අර භව නිරෝධෝ නිබ්බාණං කියන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය අනුව භව නිරෝධයමයි නිවන. නමුත් මේ භව නිරෝධයේ ප්‍රත්‍යක්ෂය. භව නිරෝධය කියන එක ප්‍රත්‍යක්ෂය. ඒ ප්‍රත්‍යක්ෂයට වැටෙන්න උපකාර වෙන තැන තමයි අන්න අර කියාපු අර ආනන්තරික සමාධිය. එතකොට ඒ ආනන්තරික සමාධියට අනුතුරුවම වැටෙන්නේ භව නිරෝධ නම් වූ නිවනටයි. ඒක ප්‍රත්‍යක්ෂයක්. ඒ භව නිරෝධ තත්වය එතකොට ඔන්න නිවන. මෙලොවම අත්විඳින නිවන. නැතුව පරලෝ වාර සිය දෝරිස් ගෙනිවන නෙවෙයි මේක. සිය දෝරිස් ගෙනිවන නෙවෙයි. මෙලොවම අංග සම්පූර්ණව අත්දකින පිරිනිවීමක්. ඒක අවසාන අවස්ථාවේදී උපකාර වෙනවා. ඒ උපකාර වීම නිසා තමයි මේ පින්නතුන් තව දුරටත් මේ නිතර ගන්න ගාථාවකින් කිව්වොත් ඔය රතන සූත්‍රයේම තියෙන කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත්‍ය චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරූල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ. කීනං පුරාණං අතීතයේ තිබිච්ච යම් තාක්කේ කර්ම ශක්තියනේ ඔක්කොම ක්ෂය කළා ඉවරයි. නවං නැති සම්භවං අලුතෙන් නැවත භවයක් මවන්න දේවල් නැහැ. විරත්ත චිත්ත ආයතිකේ භවස්මි. නැවත භවයක් සඳහා ඇල්මක් නැහැ හිතේ. විරත්ත චිත්. ඒ සිතේ කිසි ඕනෑකමක් නැහැ ආයතික භව නැවත උත්පත්තියක් සඳහා. තේ කීන බීජා. ඒ රහතන් වහන්සේලාගේ විඥාන බීජය ක්ෂය කරලයි තියෙන්නේ. විඥාන බීජය ක්ෂය කරලා නැත්නම් ඒ විඥාන බීජය පැලවෙනවා. සාමාන්‍ය පුද්ගලයාගේ විඥාන බීජය පැලවෙනවා. තණ්හා වතුර තණ්හා තෙතමනිය ලැබුණ හැටිය කර්ම ක්ෂේත්‍රයේ. ඒක නිසා තමයි කම්මං කෙත්තං විඥාණං බීජං තණ්හා සිනිහෝ කියලා බුද්ධ වචනේ තිබෙන්නේ. කර්ම ක්ෂේත්‍රයේ අර ක්ෂය නො වූ විඥාණය වැටුණොත් ක්ෂය නො වූ විඥාණය කියලා කිව්වේ අන්න අර නාම රූපය සහිත විඥාණය. එතකොට තේ කීන බීජ මේ රහතන් වහන්සේලාගේ ඒ විඥාන බීජය ක්ෂය වෙලායි තිබෙන්නේ. ඒක නිසා අවිරූල්හි ඡන්දා නැවත තණ්හාවක් නගින්න පෙන නගින්න ඉඩක් නැහැ. ඒව වැඩෙන්නේ නැහැ. ඒ බීජය ආයි වැඩෙන්න අවශ්‍යතාවක් නැහැ. ඒක නිසා මොකද්ද වෙන්නේ කියන කොන් ඊළඟට කියවෙන්නේ නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ. ඒ ධීරයෝ ඒ ප්‍රඥයෝ මෙන්න මේ පහන වගේ නිවිලා යනවා. ඉතින් මේකත් අර ගින්න නිවුනා වගේම තමයි පහන නිවුනට පස්සේ කොහෙද යනවා කියන ප්‍රශ්නය ඒකත් මෝඩ ප්‍රශ්නයක්. තෙලුත් ඉවරයි, තියෙත් ඉවරයි, පහන නිවුනා එච්චරයි. ඉතින් මේක ආයි සොයා ගන්න බෑ. මේකට බය වෙන දෙයක්වත් නැහැ. මොකද මේ සංසාර දුක කෙලවරනේ. ඒකයි බුදුරජාණන් වහන්සේට කොතිකුත් ආත්මවාදී බමුණන් බුදුරජාණන් වහන්සේට චෝදනා කළා. උච්ඡේදවාදියෙක්. දැන් නම් ආත්මවාදී බමුණන් නෙවෙයි සමහර විට බෞද්ධයින්වත් මේ විදිය මතවලට චෝදනා කරන උච්ඡේදවාදී කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට දෙන පිළිතුර මොකද්ද? මට මේ වැරදි චෝදනාවක් මේ අය කරන්නේ මම නොකියන දෙයකට. මම එදත් අදත් කියන්නේ මෙච්චරයි. දුකක් සහ ඒ නිරෝධය පමණයි. පුබ්බේ චේව ඒතරහිච්ච. දුක්ඛං චේව පඤ්ඤපේමේ දුක්ඛසච්ච නිරෝධං. එදත්කලේ අදත්කලේ මෙච්චරයි. දුකක් සහ එහි නිරෝධයක් පමණයි පෙන්වු කරන්නේ. චතුරාරි සත්‍ය දේශනාව මහා පුදුම දේශනාවක්. තනිකර පංච උපාදානස්කන්ධයම දුකක් කියලා කියන මිසක් මේකෙන් ඉතුරු කරගන්න දෙයක් නැහැ. එතකොට මේ උපාදානස්කන්ධය ඒකයි අර විපරීත තත්වයක් කියලා කිව්වේ. මහා සමුද්‍රය ඇති වුණු විපරීත තත්වයක් වගේ දියසුලිය. මේ දියසුලිය ඇති වුණු දා ඉඳලා යම් අවස්ථාවක මේ විපරීත තත්වය ඇති වුණා නම් එතන ඉඳලා අර විඥාණයත් නාම රූපයත් අතර වට්ටම් වට්ටති. එතන කියන්නේ එත්තාවතාව වට්ටම් වට්ටති. මේ මුළු මහත් සංසාර ඔය පටිච්චසමුප්පාදයේ දක්වන තැන්වල විග්‍රහ කරන තැන්වල දක්වන විඥාණයත් නාම රූපයත් අතර වට්ටයක් තිබෙනවා කියලා. මේ සංසාර වට්ටිය කරකැවීම තුල තමයි උපාදානස්කන්ධ පහක් ගොඩනැගෙන්නේ. දැන් දියසුලියක් කරකැවෙනකොට අපි දන්නවා ඉස්සෙල්ලා අර විදියට උත්සාහ කරනවා ඉස්සරහට යන්න බැරි වෙනකොට ආපස්සට කරකැවිලා රවුමක් වගේ චක්‍රයක් වගේ හැදිලා ඉස්සරහට යන්න බැරි වෙනකොට පහළට පාතාලයක් හාරගෙන හාරගෙන යනවා. ඒ අතරේ ඒ අවට තීමන හැම දෙයක්ම අර ආකර්ෂණ වේගය තුලින් ඒකට ඇද ගන්නවා. ඒ වගේ තමයි අපේ මේ ශරීරයත් මෞගුසේ ඉන්න මෞගුසේ පිළිසඳගත්තු දා ඉඳලම ඒත් ඒ මෞගුසේ ඒ සාරය මව ගන්න ආහාරත් සහිත ඒ සාරය ඇද ගන්නවා පෙකණි වැලේ මේ දියසුලිය. ඒ ඇදගෙන ඒ මදිවට එළියට ආවට පස්සේ ලෝකයේම තියෙන සාරය ඇද ගන්නවා මේ පංච උපාදානස්කන්ධය ගොඩ නගා ගන්න. ආහාර පමණක් නෙමෙයි අනිත් දේවත් අසල් වාසින්ගේ ඉඩකඩම් වස්තු මේ හැම එකක්ම ඇද ගන්නවා අන්න අර දියසුලිය. ඉතින් මෙන්න මේ පුද්ගල දියසුලිය මේ සත්වයා කියලා කියන්නේ පුද්ගලයා කියලා කියන්නේ බෝධිසත්වයන්ුත් ඇතුළු. මෙච්චර කාලයක් මහා සමුද්‍රයේ ආපු දියසුලි. බුදුපසේ බුදුරහතන් වහන්සේලාත් අපට හඳුන්වන්න තියෙන්නේ ඒකයි. අපේ මේ ගෞරවය කෙසේ වෙතත් උන්වහන්සේලාත් දීර්ඝ කාලයක් සංසාරයේ මේ දියසුලි හැටියට ඇවිල්ලා නමුත් අන්න යම් අවස්ථාවක ප්‍රඥා අවබෝධය තුලින් අර විමුක්තිය ලැබුවා. විමුක්තිය ලැබුවේ කොහොමද? තේරුම් ගත්තා මේ විඥාණයත් නාම රූපයත් අතර මේ නාම රූපයේ ආත්මය හැටියට ගැනීම වෙනුවට මේක හේතු ප්‍රත්‍ය සම්බන්ධයක් හැටියට තේරුම් ගත්තා. නාම රූපය නිසා විඥාණය තිබෙනවා නම් විඥාණය නිසා නාම රූපය තිබෙනවා නම් මෙතන එකක්වත් තනිව හිටගන්නේ නැහැ. ඒකට අර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දැක්ව උපමාව බටකොටු මිටි දෙකක් එකකට එකක් හේතු කළා කිව්වහම ඒක එකක් ඇද්දාම අනිත් එක වැටෙනවා. මේක ඇද්දාම අනිත් එක වැටෙනවා. අන්න ඒ වගේ තමයි. එතකොට මේ අන්‍ය මඤ්ඤ පච්චේතාව අන්‍යෝන්‍ය ප්‍රතිතාව බුදු කෙනෙක් පමණයි ලෝකයට හඳුන්වා දෙන්නේ. එතෙක් අර අනිත් යෝගීන් එහෙම හැම රක් හරි ආත්මයක් හැටියට ගන්නවා. යටත් පිරිසෙන් නයෝ සංඥානා සංඥායතන ආදී ඒ ධ්‍යාන තත්ත්ව සමාපති තත්ත්ව ආත්ම හැටියට ගන්නවා. බුදුරජාන් වහන්සේ පමණයි පෙන්නුවේ පෙන්වා දුන්නේ මෙතන තිබෙන්නේ මෙතන ඒකකයක් හැටියට ගන්න දෙයක් නැහැ. ආයතනයක් හැටියට කියලා කිව්වත් මේ හැම එකක්ම තිබෙන්නේ මෙන්න මේ විදිහේ මහා ඝට්ටනයක් පෙරලියක්. මේකත්ම තමයි දුක. කොට විඥානයත් නාම රූපයත් අතර මේ පෙරලිය යම් අවස්ථාවක සංසිඳුණා නම් අන්න එතකොට මහමුද විතරයි. මහමුදට අඩුවක් වුණෙත් නැහැ, වැඩියක් වුණෙත් නැහැ. අන්න එතකොට මහමුද කතාව එතනට ගැලපෙනවා. ඒ මිසක් මේ රහතන් වහන්සේ ගිහිල්ලා එකතු වෙන ගුප්ත කියන්න බැරි ගූඪ තැනක් නොවේ. ඉතින් මේ කාරණේ තවත් වඩාත් පැහැදිලි වෙන එකක් තමයි. දැන් විඥානේ අපි කිව්වා විඥාන බීජය ක්ෂය වුණා කියලා. ක්ෂය නූණු විඥාන බීජය නාම රූපෙහි ලැබගෙනයි ඉන්නේ. නාම රූපය දැඩිව ආත්ම හැටියට අරගෙනයි ඉන්නේ. ක්ෂය වූ විඥානය හඳුන්වන වචනයක් තිබෙන ධර්මයේ අනිදස්සන විඥානය කියලා. ඒ විඥානයේ කිසිවක් නැ පෙන්ඳුම් කරන්න දෙයක් නැ. ඒ தත්වෙම තමයි බුදුරජාන් වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නේ. මහා පුදුම ඇතැම් අවස්ථාවල අමුතු ආයතනයක් හැටියට. ලෝකයා දන්නේ ආයතන 6 පමණයි. මේ ආයතන කියලා කියන්නේ පින්නතුනේ දන්නවා මේ පින්නතුන අහලා තියෙනවා. ඇස කන නාසය දිව කය මන. ඇස කන නාසය දිව කය මන. මේවා ආයතන බවට පත් වෙන්නේ ඒ වාට අදාළ අරමුණුත් එක්ක ක්‍රියා කරන කොටයි. ඇසට රූප කනට ශබ්ද ආදී වශයෙන් ඒවාත් එක්ක යන නිරන්තර ක්‍රියාකාරීත්වයක් තිබෙනවා. ඒකත් අර දියසුලිය වගේ ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වය තිබෙන මේ සලායතනය තුලයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ මුළු මහත් ලෝකයේම තිබෙන්නේ. මේ කාලේ භෞතික විද්‍යාවේ කෙසේ කිව්වත් බුදුරජාන් වහන්සේ පෙන්වු කරන ලෝකය කියන්නේ මේ සලායතනය තුලම හටගෙන සලායතන තුලම නැති වෙන දෙයක් කියලා. ලෝකය ඇති වෙන්නේත් නැති වෙන්නේත් ඒකයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළේ මේ සංඥාවත් මනසත් සහිත මේ බඹයක් පමණ ශරීරය තුලම මම ලෝකයක්, ලෝකයේ හටගැන්මත්, ලෝකේ නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිනි මාර්ගයත් පෙන්වාලනවා කියලා. ඉතින් මෙන්න මේ தත්ත්වය තමයි බුදුරජාන් වහන්සේ ඇතැම් අවස්ථාවල පෙන්නවා. මේ සලායතනය නිරුද්ධ වුණු தත්ත්වයක්, ඒකත් ආයතනයක් හැටියට හැඳින්නුවා ඇතැම් අවස්ථාවල. සලායතන නිරෝධය කියන එක මේ ආයතනයන්ගේ නිරෝධියත් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක් හැටියට. ඒ නිරෝධ වුණු தත්වය බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා. මහණෙනි මෙන්න මෙහෙමත් ආයතනයක් තියෙනවා. කොහොම ආයතනයක්? ඒ ආයතනේ අපි මේ ලොකුවට ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ රූප ධර්ම වලට අදාළ දේවල් කිසිවක් නැහැ. අර අරූප සමාපatti ඒ කිසිවකුත් නැහැ. ආකාසානංචායත විඥානංචායතන ආදී ඒවත් නැහැ. මෙලවකුත් නැහැ. පරලෝකුත් නැහැ. ඉරත් නැහැ. හඳත් නැහැ. ඒමකුත් නැහැ. යාමකුත් නැහැ. සිටීමකුත් නැහැ. චුතියකුත් නැහැ. උත්පත්තියකුත් නැහැ. කොටිම්ම කියතොත් එතන ඒ தත්ත්වය බුදුරජාණන් වහන්සේ අන්තිමට හඳුන්වන්නේ අප්පතිට්ඨං අප්පවත්තං අනාරම්මණං. එහි පිහිටීමකුත් නැහැ. පැවැත්මකුත් නැහැ. අරමුණකුත් නැහැ. මේ නෑ කතාවෙන් මොකද්ද පෙන්වු කරන්නේ? මේ ඔක්කොම බන්ධන. මේ සංසාරයේ තිබුණු සියලුම බැමි කැඩිලා ගිහිල්ලා සංසාරයේ දේවල් හැටියට හදාගෙන තිබුණු දේවල්. දැන් අර රූප කියන ධර්ම අපි ඇති කරගෙන තිබෙන්නේ මේ ධාතුන් හතර අල්ලා ගැනීම තුලින්. එතකොට ඒ උපාදානයේ ඉවත් වුණු බවයි මෙතන පෙන්නුම් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ මහ පුදුම ඒ අනිදස්සන විඥාන තත්ත්වය. එහෙම නැත්නම් ඒකම තමයි අරහත් ඵල සමාපත්තියේදී රහතන් වහන්සේලා භුක්ති විඳින්නේ. ඒකට හොඳ නිදර්ශනයක් බුද්ධ චරිතයෙන්ම ගත්තොත් මේ පින්නතුන් සමහර විට අහලත් ඇති. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේම පරිනිර්වාණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ එක්තරා අත්දැකීමක් සංඝයා වහන්සේට ප්‍රකාශ කරන මහණෙනි මම එක් අවස්ථාවක ආතුමාවෙහි 10 යගේක විවේකයෙන් සිටින වේලාවක හෙන පුපුරමින් මහා වර්ෂාපතනයක් සිද්ධ වුණා. ඒ අවස්ථාවේ හෙන පහරින් ගොවියන් දෙදෙනෙකුත් සහෝදර ගොවියන් දෙදෙනෙකුත් දවයින් 4 දෙනෙකුත් මරණයටපත් වුණා. ඊළඟට ඒ සිද්ධිය නිසා විශාල පිරිසක් එතන රැස් වෙලා හිටියා. මම ඒ 10 යගෙන් එළියට ඇවිල්ලා පිරිසේ කෙනෙකුගෙන් ඇහුවා මොකද මේ මහා මෙතන පිරිසක් රැස් වෙලා ඉන්නේ? අන්න එතකොට කියනවා මේ දැන් මේ විශාල මහා වර්ෂාවක් ඇවිල්ලා මේ හෙන ගහලා මිනිස්සු 4 දෙනෙකුත් ගවයින් 4 දෙනෙකුත් මැරුණා. ඒ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කොහෙද හිටියේ? මම මෙතනමයි හිටියේ. අයියෝ ඔබ වහන්සේ සැතපීලාද හිටියේ? නෑ මම අවදිව හිටියේ. ආ ඉතින් ඔන්න ඇහුනේ නැද්ද? ඇහුනේ නෑ. දැක්කෙත් නැද්ද? දැක්කෙත් නෑ. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරාම අර මිනිස්සයා කියනවා මේ කාරි පුදුමයිනේ. එහෙනම් සංඥාවක් ඇතිව අවදිව සිටිද්දි සංඥාවක් සහිතව අවදිව සිටිද්දිත් ඔබ වහන්සේ එහෙනම් දැක්කේ නෑ නේද මේ කිසිවක්? එසේය කියලා පිළිතුරු දුන්නා. අන්නේ හිටියේ ඔය කියාපු තත්ති. ලෝකෙන් හිත මෑත් කරගෙන හිටිය අවස්ථාවල් වල අන්නේ ලෝකේ ඒ පෙළින් ඒ වයින් ඒ කිසිවක් උන්වහන්සේට දැනුන්නේ නෑ. ඒ විදිහේ ඒ රහතන් වහන්සේලා ඒ අරහත් ඵල සමාපත්තියේ සිටි අවස්ථාවල් කොතිකුත් ධර්මයේ සඳහන් වෙන නමුත් අන්න අර අපේ අර සිය දෝරිස් මතේ ගත්තු අය ඒක ලෝකයක් කරගන්නවා. ඒ දක්වන තැන කාටවත් කියන්න බැරි গুপ্ত ගූඪ 아무තු ලෝකයක්. එතෙන්ට තමයි රහතන් වහන්සේලා යන්නේ. ඔන්න ඕක තුලයි බොහෝ බෞද්ධයින් හිර වෙලා තිබෙන්නේ. ඒක සක්කාය දිට්ඨිය වඩන, භව තෘෂ්ණාව වඩන අර බමුණු මතයට අදාළ දෙයක් බවයි අපිට මතක් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක විසඳ ගන්න අපි තේරුම් ගන්න ඕන මේ පැවැත්ම කියන එක විපරීත තත්වයක් බුද්ධ වචනයට අනුව. සාමාන්‍ය ලෝකයා පැවැත්ම තමයි ලොකුවට ගන්නෙ. බුදුරජාන් වහන්සේ කියන එක විපරීත තත්වයක්. මහා සමුද්‍රයේ කරන්න බැරි වැඩක් කරන්න යන දිය වැලක් වගේ. දිය වැල කෙලින් ඉදිරියට යන්න ගියාට ආපසු හැරෙන්න සිද්ධ වෙනවා. ගැටිලා ඊළඟට ඉස්සරහට යන්න බැරි වෙනකොට හාරගෙන පාතාලයක් හදා ගන්නවා. ඉතින් නමුත් අපිට ඒක එතකොට එකක් තියෙනවා. අපිට පෙන්ණුම් කරන්න පුළුවන් ඒ දියසුලියක් තියෙන තැන. මහා සමුද්‍රයේ ඇඟිල්ල දික් කළා පෙන්වන්න දෙයක් නැහැ. දියසුලියක් තියෙනවා නම් කියන්න පුළුවන් අන්න අතන කියන්න පුළුවන්. මෙතන කියන්න පුළුවන්. අරයා කියන්න පුළුවන්. මෙයා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සංඝයා වහන්සේලා නම් අර තැන මේ තැන කියලා කියන්න පුළුවන්. ඒ කියන්න පුළුවන් උනේ දියසුලිය තියෙන නිසා. නමුත් එහෙම කියන්න පුළුවන් උණු පමණට එතන ආත්මත්වයක් නෙවෙයි. එතන තියෙන්නේ මහා ඝට්ටනයක්. එතන ඒකකයක් නෙවෙයි. අනන් බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ලෝකයාට පෙන්වීම කළ දුන්නා. පැවැත්ම කියන්නේ තනිකර දුකක් කියන එක. ඒක කිසිම කෙනෙක් වෙන කිසිම ආචාර්යවරයෙක් ඒක අන්‍ය ආගමික ශාස්ත්‍රවරයෙකුට ඒක පිළිගන්න බෑ. ඒ පිළිගන්න බැරි මොකද? අර සක්කාය දිට්ඨිය තුල හිර වෙලා තිබෙන නිසා, සිටින නිසා. ආත්ම දෘෂ්ටිය දැහැගෙන සිටින නිසා. බුදුරජාණන් වහන්සේ යන්නේ ටික පෙන්වීම කළ පටිච්ච සමුප්පාද ධර්මය තුලින්. අවිද්‍යාව නිසා සංස්කාර සකස් කිරීම රාශියක් සිද්ධ වෙනවා. ඒ සකස් කිරීම රාශියටම අයිති දෙයක් තමයි විඥාණයත් නාම රූපයත් කියන දෙක වෙන් කර ගැනීම. ඉතින් මේ දෙක වෙන් කරගෙන මේ දාම් පෙතක දාම් මදින්න වගේ අපිට දාම් ක්‍රීඩාවක් කරන්න ඕන නම් කොච්චර යාළුව දෙන්නෙක් වුණත් අපි පිළ දෙකකට බෙදෙන්න ඕන. තරඟයක් වුණා මේ පින්නතුන් දන්න ඔය දැන් කාලේ තියෙන තරඟවල කොච්චර යාළුව වුණත් පිළ දෙකකට බෙදිලා තමයි ඒ තරඟ යන්නේ. ඒ වගේ දෙයක් තමයි මේ පැවැත්ම කියන එකත්. අන්න අර විඥාණයත් නාම රූපයත් අතර ඊළඟට තරංගයක් යනවා. ඒක වටරවුම යාමක්. කවදාවත් ඒක කෙලවරක් වෙන්නේ නැහැ. මේ තත්ත්වයේ බුදුරජාන් වහන්සේ දැක්ක ඝට්ටනය දුකක් හැටියට. මේ අපේ ශාරීරිය තුලත් මේ ක්‍රියාකාරී වෙන්නේ ඒකමයි. ආශ්වාසයක් අරගෙන අපිට නතර කරන්න පුළුවන්ද? ප්‍රශ්වාසයක් කරන්න සිද්ධ වෙනවා. ප්‍රශ්වාසය කළ නතර කරන්න පුළුවන්ද? ආශ්වාසයක් කරන්න ගන්න සිද්ධ වෙනවා. ආහාර අරගෙන අද ආහාර ගත්ත උදේ ඒක රඳව ගන්න පුළුවන්ද? එතනින් ඉවරයක් කර ගන්න පුළුවන්ද? අන්න ඒ වගේ මේ ශරීරය මමය කියලා ගත්ත තැන අතන කියලා ගත්තොත් මෙතන කියලා ගත්තොත් අතනකුත් හැදෙනවා. මෙතන කියලා ගත්තොත් අතනකුත් හැදෙනවා. මෙයා කියලා ගත්තොත් අරයා කියලා ගත්ත එතනත් හැදෙනවා. ඔන්න ඔය විදිහට මේ දෙකක් තුල හිර වෙලා තිබෙනවා ලෝකය. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මහණෙනි මම නුඹලාට දෙකක් කියනවා. මොකද්ද දෙක? ඇසයි රූපයයි කනයි ශබ්දයයි නැහැයි ගඳ සුවඳයි. මේ දෙක අර වෙන දෙකක් නැහැ ලෝකයේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. අන්න ඒ විදිහට මෙන්න මේ මුළු මහත් ශරීරය තුලත් මේ අපේ පැවැත්ම තුලත් නිරන්තරයෙන්ම ඔන්න ඔය විදිහේ ගනුදෙනුවක් කෙරෙනවා. මේ ගනුදෙනුව කවදාවත් විසඳෙන එකක් නෙවෙයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මුළු මහත් පැවැත්ම දුකක් තනිකර කේවල මේ පංච උපාදානස්කන්ධය. දැන් බොහෝ දෙනා දුක්ඛස්කන්ධය ගැන තෝරනකොට ඉපදීම දුකක්, ජරාව දුකක් ඔය ආදී කියාගෙන යනවා. නමුත් අන්තිමට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සැකෙවින් කියතොත්, කොටින්ම කියතොත් මේ පංච උපාදානස්කන්ධයම, මේ උපාදාන ගොඩවල් පහම දුකක්. ඔන්න එතකොට ඊළඟට තියෙන්නේ අර අපි කලින් කිව්වා වගේ ඝන සංඥාව. දැන් අර විදර්ශනා භාවනාවට උපකාර වෙන ප්‍රඥප්තියක් මෙතන තිබෙනවා. සාමාන්‍ය ලෝකයා සිටින්නේ ඝන සංඥාව තුලයි. ඒකයි අර ගිනි දැල්ල එකක් හැටියට ගත්තේ. දැන් පොඩි දරුවෙක් වුණත් ගිනි දැල්ලක් දැක්කම පිටියක් කියලා අල්ලන්න බැරි නෑ. ඒ වගේ මේ සංඥාව තුල තිබෙනවා මේ ඝන ලෝකයා ඒක තුල බැඳෙනවා. නමුත් යන විදර්ශකයා සමාධිමත් සිටින් බුදුරජාණන් වහන්සේ දුන්න යෝනිසෝ මනසිකාර එක අවදි කරගෙන, සති සම්පජඤ්ඤය අවදි කරගෙන, නාම රූප ධර්මයන් අවබෝධ කරගත්තු අවස්ථාවේ පෙනෙනවා එකක් හැටියට පෙනීයක රාශියක් හැටියට. එතෙන්ද කියන්නේ රාශි සංඥාව. අන්න රාශි සංඥාව මතු කරගෙන තමයි ක්‍රමක්‍රමයෙන් අර විදර්ශනා මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එහෙම අවතීර්ණ වීම තුල ඊළඟට තිබෙන්නේ කලකිරීමයි. බේටම යථා තත්ත්වයේ දකින්නකොට කලකිරෙනවා. යථා භූත ඥානය කියලා කියන මේ යථා තත්ත්වයේ දැකලා කල නොකිරි ඉන්න බෑ. නොකලකිරි ඉන්න බෑ. ඒක යථා ස්වභාව යථා භූත ඥාන දර්ශනයත් එක්කම කලකිරීම එනවාම. ඒ කලකිරීම තුලින් ඊළඟට අතහැරීම එනවා. අතහැරීම අවස්ථාවේ යන්න අර කියාපු අර පරිනිර්වාණය. ඒ අතහැරීමට අයිති අර කියාපු ලෝකයේ ලොකුවට ගන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. දැන් මේ කාලේ මේ පින්නතුන් දන්නවා භෞතික දෘෂ්ටිය දැඩිව වැඩෙන යුගයක්. මේ භෞතික කතාව කියනකොට අපිට මේ දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේ නැවත සිහිපත් කරගන්න පුළුවන්. දබ්බ කියලා කියන්නේ අපි කිව්වා ද්‍රව්‍යය. දබ්බ කියන්නේ ද්‍රව්‍යය. ලී පවණක් නෙවෙයි. මේ කාලේ ද්‍රව්‍ය කියලා කියන්නේ. නමුත් දබ්බමල්ල පුත් රහතන් වහන්සේගේ ජීවිතය ද්‍රව්‍යයට අභියෝගයක්. උන්වහන්සේගේ ඒ පුණ්‍ය ශක්තිය නිසා මෞකසෙන් ඒ මිය ගියාටත් පස්සේ අර ගිනි දැල් වලට දවන්න බැරි වුණා උන්වහන්සේ. ඒ විදිහේ නමුත් උන්වහන්සේ තමන්ගේ අදිෂ්ඨාන ශක්තිය තුලින් තේජෝ කසින සමාපත්තිය තුලින් උන්වහන්සේ තමන් අවසාන අවස්ථාවේදී තමන්ගේ ශාරීරිය දැවුව අලුව දැලිවත් ඉතිරිනවන ආකාරය. එතනත් ඒ භෞතික ඒ ද්‍රව්‍යයට උන්වහන්සේ අභියෝගයක් කළා වගේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන විශේෂයෙන් ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තිබෙන්නේ මේ පිණුතුන් කවුරුත් දන්නවා මේ මුළු මහත් සද්ධර්ම. අපි හිතමු මේක පුස්තකාලයක් කියලා. මේ පුස්තකාලයේ දොර ඇරෙන්නේ ධම්මපදේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන ඒ ගාථා දෙකෙන්. ගාථා දෙකකම මේ පට සඳහන් වෙනවා. ඒක ධර්මතාවක් එතන පෙන්වු කරන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනෝ මූලිකයි, ද්‍රව්‍ය මූලික නොවේ. මනෝ පුබ්බංගමා ධම්මා හැම දෙයක්ම තම පෙරටු වෙන්නේ මනසයි. මනෝ සෙට්ටා මනසයි ශ්‍රේෂ්ඨ. මනෝමය මනසින්මයි මේ සියල්ල හැදිලා තියෙන්නේ. අන්තිමට බලනකොට අන්න මේ මනෝ මූලික දර්ශනයට අනුව අපි බලනකොට ඒකුණ බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වුම් කරනවා අර ද්‍රව්‍ය කියලා ගත්ත දේපව. අර කියාපු අර ලෝකෝත්තර සමාධියේදී ඒවා බලපවත්වන්නේ නැහැ. ඒවා නැතුව වගේ හැරියට පඨවි ආපෝ තේජෝ වායෝ ඒ ධාතු කිසිවක් නැහැ. ඒවා ආශ්‍රිතව එන සංකල්ප තමයි ඒම යාම සිටීම ඉපදීම චුත වීම ඒ සියල්ලම අර විඥාණය සටහන් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ විඥාණය කීන බීජ කියලා කිව්වේ. නැවත වැඩෙන්නේ නැහැ එකම උකුසක. වැඩෙන ශක්තියක් නැහැ. ඒක ක්ෂය කළයි තියෙන්නේ. ඒ බීජය ක්ෂය කළයි තියෙන්නේ විඥාන බීජ රහතන් වහන්සේලා. ඒකයි අවසාන අවස්ථාවේදී යන්නේ අර බුදුරජාන් වහන්සේ අර දැන් අපි සඳහන් කළ අර ආතුමාවේදී ඒ සිද්ධියක්. ඒ වගේම තමයි බුද්ධ චරිතේම අපි ආදර්ශයට ගන්නවා නම් එක් අවස්ථාවක් සඳහන් වෙන බුදුරජාන් වහන්සේට අර දේවදත්ත ගලක් පෙරලා බුද්ධ බලය තුලින් ඒ ගල බුදුරජාන් වහන්සේගේ මතේ වැටුනේ නැතත් ඉන් පතුරක් කින් බරපතල තුවාලයක් සිදු වුණා බුදුරජාන් වහන්සේගේ පායට පාදයට. නමුත් ඒ වේදනාවකුත් ඇති වුණත් ඒ වශයෙන් ජීවක වේද මහත්මයාට බෙහෙත් කරන්නත් සිද්ධ වුණා. ඒ තන ධර්මයේ සඳහන් වෙන එක් අවස්ථාවක ඒ ප්‍රබල වේදනාව පවා උන්වහන්සේ යන ඵල ශක්තිය තුලින් ජයගත්තු හැටි. හිත දැම්මා ඒ ඵල ශක්තියට. අන්න ඒ විදිහට ඒ රහතන් වහන්සේලාට යම් ශක්තියක් තිබුණා. ඒක අවසාන අන්න අවස්ථාවල කෙසේ වෙතත් විශේෂයෙන්ම අවසාන අවස්ථාවේදී ඒක ඉදිරිපත් කරගෙන ඒක තුලින් තමයි අර ශරීරය මේ පාවිච්චි කරපු ඇඳුමක් ඉවතට අරගෙන ගිනි තියන්න වගේ අර දබ්බමල්ල පුත් මහ රහතන් වහන්සේ තමන්ගේ ශරීරයට ගිනි දල්වා ගත්තේ ඒකයි. ඉතින් යන් අපිට හිතා ගන්න පුළුවන් ඒකට මේ පරිණිර්වාණ කියන එක මේ නිවන මෙතනම තියෙන දෙයක් මරණින් මතු තියෙන දෙයක් හැටියට හිතාගත්තොත් කවදාවත් ඒකට කළ යුතු ඒ සඳහා කළ යුතු උත්සාහය කරන්න කෙනෙක් වෙලඹෙන්නේ නැහැ. ඒ සියදෝරිස් අපුහාමි මහත්තයා මේ ජීවිතයේදී කරපු පිණුත් අපි අනුමෝදන් කරන පිණුත් කවදා හරි නිවනට උපනිශ්‍රේ වේවා කියලා පැතුවට වරදක් නැහැ. නමුත් මරණින් මතු ගිහිල්ලා අමුතු නිවන් ලෝකයක පහළ වේවා කියලා හිතුවොත් ඒක වැරදි. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා ගැනත් එහෙමයි. අපි කොයිතරම් ගෞරවයෙන් කතා කළත් උන් වහන්සේලාත් අපි තේරුම් ගන්න ඕන සංසාරේ දීර්ඝ කාලයක් කරකෙමින් ආපු දියසුලි. ඒවා දුක් බව තේරුම් අරගෙන දුක්ඛ නිරෝධය ඒකයි දුක්ඛ නිරෝධෝ නිබ්බාණං. ඒකයි අපි අර බුදුරජාණන් වහන්සේම බමුණන්ගේ චෝදනා හමු වෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මම වෙන දෙයක් කියන්නේ නැහැ මම පෙන්නුම් කරන්නේ ලෝකයා කෑ ගහන්නේ දුකක් ගැන මම ඒකට විසඳුමයි මේ ඉදිරිපත් කළේ සෙල්ලා කරෙත් දැන් කරෙත් මම ප්‍රකාශ කරන්නේ දුකක් සහ දුක්ඛ නිරෝධයක්. ඒ නිසා තමයි මේ පින්නතුන් දන්නවා චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධය නිර්වාණය කියලා දක්වලා තිබෙනවා. නමුත් ඊට අමතරව යම් කිසි අමුතු දෙයක් බොහෝ උගතුන් මතු කරලා දක්වන්නේ අන්න අර කියාපු භව දෘෂ්ටියට යටවීම නිසායි. යමක් ඉතුරු කර ගන්න ඕන. නමුත් ඒ විදිය තත්වයක් නැහැ ධර්මයේ. මේ මහා පුදුම ධර්මයක් මේක. ඒ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තත්වයම තමයි ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන ඒ උපසමානුස්සති පාඨය හැටියට දක්වන ඒ පාඨයෙන් සඳහන් වෙන්නේ මේ ශාන්තයි මේ ප්‍රණීතයි එනම් සියලු සංස්කාරයන් සංසිඳීම සියලු උපදී නැතහැරීම තණ්හාව ක්ෂය කිරීම විරාගය නිරෝධය නිවීම. අන්න එතකොට මේ පින්නකම කල්පනා කරන්න ඕන තමන් ගන්න ඉලක්කය වැරදි නම් විදමන හරියන්නේ නැහැ. එතකොට ඉලක්කය හරිගස්ස ගැනීම කියන සම්මාදිට්ඨිය සම්‍යක් දෘෂ්ටිය දෘෂ්ටිය කෙලින් කරගන්න ඕන. සම්මාදිට්ඨි නාමයෙන් මිත්‍යා දෘෂ්ටියක් ගත්තොත් කවදාවත් නිවනට පැමිණෙන්නේ නැහැ. ඒක නිසා අන්නේ ටික සුද්ධ කර ගැනීම සඳහා අද මේ දේශනාව උපකාර පත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ අද වටිනා දවසේ යම් සීලයක් සමාදන් වෙලා සමන්ත හුරු භාවනාවක් කරමින් මේ කර ආරම්භයයට මේ දේශනාවත් උපකාරවත් වේවා. යම් හැකිතාක් ඉක්මනින් මේ ශාසන පරිහානියට කලින් තම තමන්ගේ බණ භාවනා සම්පූර්ණ කරගෙන මේ හැකිතාක් ඉක්මනින් මේ අති භයානක සංසාර මේ දියසුලිය කෙලවර කරගෙන උතුම් වූ අමා මහ නිවනින් සැනසෙත්වා. ඒ අමා මහ නිවන මෙතනම තියෙන එකක් බව තේරුම් ගනිත්වා කියන එකයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතෙක් මේ කෙර ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය මේ කුසලෙන් යම් තාක් මේ අවීචේෂ්ඨ කණිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් පින් අනුමෝදන් වීම කුසල අනුමෝදන් වීම කැමති නම් මේ අනුමෝදන් වීම තුළින් හැකි තාක් කින්මෙන් තම තමන්ගේ ප්‍රාතිම බෝධිගින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනා ඇති කරන මේ ගාථා කියන එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා ගුච්ඡන්තු අමතං පදං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාදි බුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පනං දුක්ඛප්පත්තාදි දුක්ඛා භයප්පත්තාදි භය සෝකප්පත්තාදි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදි දුක්ඛා භයප්පත්තාදි භය සෝකප්පත්තාදි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදි දුක්ඛා භයප්පත්තාදි භය සෝකප්පත්තාදි සෝකා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භමන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.